මිලන ගරු මහින්දාමරේ රාමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු මුල් අසනාරූඪ මන්ත්‍රීතුමනි, අද ඉතාමත් වැදගත් පනත් කීපයක් පිළිබඳව මුදල් පනත් කීපයක් පිළිබඳව අද සාකච්ඡා වුණේ. ඒදී ප්‍රධාන වශයෙන්ම මතුණු කාරණය තමයි දැන් ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමත් කිව්වේ මේ මහා බැංකුවේ නිලධාරීන් හිතමතේට මේ වැටුප් පැඩි කර ගැනීම සම්බන්ධව කරුණු පැහැදිලි කරා. අපි කියන්න ඕන පැහැදිලිව අපි කිසිම එකඟතාවයක් නැහැ, අපි ඒ සඳහා අනුමැතියක් දීලත් නැහැ, ඒක අනුමත කරන්න පුළුවන් කමකුත් නැහැ. මේ වෙලාවේ හැටියට මේ කිසිම කෙනෙකුට එහෙම විශේෂ වරප්‍රසාදයක් දෙන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. හොඳ අපි බැලුවොත් මේක හැමදාම බැනුම් ඇහුවේ බැනුම් අහන්නේ දේශපාලඥයෝ. මේ 225ටම බණිනවා, ඇමතිවරුන්ටම බණිනවා, මාධ්‍යවලත් සමාජ මාධ්‍යවලත් බණින්නේ මේ අපි තමයි ඔක්කොම කරගන්නේ කියලා. නමුත් මම කියන්න කැමතියි මේ වතාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට පත් වුණු අයත් අමාත්‍යවරු විදියට පත් වුණු අයත් දිහා බැලුවොත් ඔය කියන විදිය වරප්‍රසාදයක් අරගෙන නැහැ. ඔබතුමා දන්නවා මුල අසනාරූඪ මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් ආවම වාහන පර්මිට් එකක් දෙනවා. දැන් මම 94 ආම වාහන පර්මිට් එකක් දුන්නා, විසිරුවනකොට තව එකක් දුන්නා, දෙකක් දුන්නා. නමුත් මේ වතාවේ එකම මන්ත්‍රීවරයෙකුටවත් පර්මිට් එකක්වත් දුන්නේ නැහැ. හැබැයි අපි ඉල්ලලා රණ්ඩු කරෙත් නැහැ. අපි කිව්වේ මේ වෙලාවේ හැටියට ඒකේ අවශ්‍යතාවයක් ගැන අපි කතා කරේ නැහැ. ඒ වගේම ඇමතිවරයෙක්පත් වුණාම සාමාන්‍යයෙන් අලුත් වාහනයක් ගේනවා. මං හිතන්නේ අවුරුදු 10කින්වත් එහෙම වාහනයක් මේ අමාත්‍යවරු ගෙන ආයේ නැහැ. පරණ වාහන පාවිච්චි කරනවා. ඒවා අපි බොහොම කැමැත්තෙන් කරා. පඩි වැඩි කිරීම අවුරුදු 20කින්වත් මන්ත්‍රීවරුන්ගේ පඩි වැඩි කළා නැහැ. අනිත් මොන පඩි වැඩි වීම කරත් ඒ වැඩි කරේ නැහැ. එහෙම වැඩි කරන්න යෝජනාවත් අපි කොයි වෙලාවකවත් කැබිනට් මණ්ඩලයේ කිව්වේ මේක වැඩි කරන්න වෙලාවක් නෙමෙයි. මේක අපි මේක ස්වේච්ඡාවෙන්ම මේව විඳ දරාගෙන අමාරුකම් තියෙන මැද්දේ ජනතාව පීඩනයට පත් වෙච්ච වෙලාවේ, ජනතාව අමාරුවෙන් ජීවත් වෙන වෙලාවේ අපි ආයේ අපේ වරප්‍රසාද වැඩි කරගන්න නෙමෙයි, ඒවා පුළුවන් තරම් කප්පාදු කරගෙන මේ ජනතාවට යම් සහනයක් දෙන්න ආදර්ශයක් දෙන්න ඕන කියලා. අපිට සමහර තිබුණු දේවල් අඩු වුණා මිසක් මේ පහුගිය කාලය තුළද වැඩිවීමක් කරේ නැහැ. ඒක අපි ස්වේච්ඡාවෙන්ම කරගත්තු දෙයක්. එහෙමනම් අපිට එහෙම පුළුවන් වුණා නම්, ඒ වගේම අනිකුත් ක්ෂේත්‍රවල බැලුවොත් රාජ්‍ය සේවයේ නොවන අය, ඒ අයට දැන් රාජ්‍ය සේවකයන්ට අඩුම ගන්න රුපියල් 10000ක් හම්බුණා. ඒක ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ මොකක්වත් නැති කුලී වැඩ කරන කට්ටිය, සොයන් රැකියා කරන කට්ටිය, එදිනෙදා ජීවත් වෙන්න අමාරුවෙන් ඉන්න අයට මේ මොකවත් නැහැ. ඒක මේක තේරුම් ගන්න ඕනේ. මහ බැංකුවේ නිලධාරීන්ට මේක නොදෙන්න බෑ. එතුමාලා මේ ගත්තු තීන්දුව පිළිබඳව, මේ වැඩි කිරීම පිළිබඳව අපි කිසිම එකඟතාවයක් නැහැ. මං හිතන්නේ ඒක සුදුසු කියලා. ඉතින් මම හිතන්නේ අනාගතයේදී අපිට සිද්ධ වෙයි, අවශ්‍ය නම් මේ අනපනත් වලින් යම් බලයක් තියෙනවා කියලා කියනවනම්, නිදාසක් තියෙනවා කියලා කියනවනම් මේ පාර්ලිමේන්තුවටම මේ පනත් සංශෝධනය කරලා ගේන්න සිද්ධ වෙයි. එහෙම නොවුනොත් රටේ තුලත් යම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙයි. මොකද මේක අපි අමතක කරන්න හොඳ නැහැ. මේ රට බංකොලොත් වෙලා තියෙන, තාමත් බංකොලොත් භාවයෙන් ඉවත් වෙලා නැහැ. දැන් ඉවත් වෙන්න ආසන්නව ඉන්නවා. අපිට අපි මේ රජය ඔබ දන්නවා අතීතයේ දිහා බැලුවොත් මේක රට මහා ව්‍යසනයකට පත් වුණානේ කොරෝනා නිසා. මේ අපිට ඇති වුණු කොවිඩ් තත්ත්වය නිසා කිසිම වැඩක් කරගන්න බැරුව රට හුදකලා වෙලා තිබුණා. රට මේ සම්පූර්ණ වැහිලා තිබුණා. එහෙම ගිහිල්ලා ඊළඟට අන්තිමට අරගලයක් ආවා. ඒකෙන් තවත් ආපස්සට ගියා. ඊළඟට බංකොලොත් භාවයට ප්‍රකාශයට පත් කරා. ඒකම පැය 12ක් 13ක් ලයිට් නැතුව තිබිලා, තෙල් ගන්න ගිහිල්ලා පොලිමේ මිනිස්සු මැරිලා, ඒ වගේම ගෑස් ගන්න ගිහිල්ලා මිනිස්සු පොලිමේ මැරිච්ච යුගයක් තිබුණා. ගොවි ජනතාවට පෝර ටිකක් නැතුව ගොවි ජනතාව ගොවි බිමෙන් ඉවත් වෙලා සටන් මුවිම වල හිටියේ, විරෝධතාවල හිටියේ. ඉතින් මේ තත්ත්වයත් එක්ක තමයි ආණ්ඩුව ඒ වෙලාවේ වෙනස් වෙන්නේ. හිටපු ජනාධිපතිතුමාට අයින් වෙන්න වෙනවා, ඒ වෙලාවේ ඉඳපු ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කැබිනට් මණ්ඩලයට අයින් වෙන්න වෙනවා. ඒ ඇති වෙච්ච වෙලාවන් වලදී මේ බලය හුමාරු කර ගැනීම සම්බන්ධව සාකච්ඡා ගණනාවක් යනවා. විපක්ෂ නායකතුමාට කිව්වා බාර ගන්න කියලා. අපේ කණ්ඩායම් ගිහිල්ලා කිව්වා එකවතාවක් නේ, දෙතුන් වතාවක් බාර ගන්න, අපි සහයෝගය ලබා දෙන්න රටට අගමැතිවරයෙක් ඕන, ජනාධිපතිවරයෙක් ඕන කියලා. අගමැතිවරයෙක් නැතුව ගොඩාක් දවස් ගියා. ඊළඟට අනුරකුමාර සානායක මාත්‍යාට ගියේ, මන්ත්‍රීතුමාට කිව්වා මේක බාර ගන්න. අපේ අය කිව්වා අපි තනතුරු නැතුව අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න, මේ වෙලාවේ රටට අගමැතිවරයෙක් ඕන, ජනාධිපතිවරයෙක් ඕන, පාලනයක් ඕන කියලා. නැත්නම් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා බලෙන් අල්ලගෙන මේක ගිනි තියලා විනාශ කරන්නවත් එහෙම දෙයකින් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදීව මේ කරන්න අපි සහයෝගය ලබා දෙන්නම් කියලා කිව්වා. ඇයි මේ දෙන්නම බාරගත්තේ නැත්තේ? දෙන්නම් බාරගත්තේ නැත්තේ මේ අගමැතිකම් ජනාධිපතිකම් කරන්න බැරි කමවත් අකමැත්තක් නිසා නෙමෙයි. ඒගොල්ලෝ දන්නව අරගෙන මේ අභියෝගයට මුහුණ දෙන්න බෑ කිය. ඒගොල්ලෝ කියපු කතාව තමයි මේ ගිනිගත්තු දෙයක් කොහොමද අපි නිවන්නේ එක සැරේ. ඩොලර් මිලියන 19යි මහා බැංකුවේ සංචිතේ. ඉතින් අඩු ගානේ ගෑස් නැවක් ගේන්න ඩොලර් නැති වෙලාවේ කොහොමද කියලා ඇහුවා මේක බාරගන්න. බාරගත්තේ නැත්තේ ඒකයි. තෙල් නැවක් ගෙන්නන්න සල්ලි නැතුව කොහොමද බාරගන්නේ කියලා ඇහුවා මේ නායක. කොහොමද අපි ආවට විදුලිය දෙන්නේ කියලා ඇහුවා. කොහොමද අපි ආවම පෝර දෙන්න සල්ලි හොයාගන්නේ කියලා ඇහුවා. එහෙම කියලා තමයි මග ඇරලා ගියේ. ඉතින් ඒ වගේ වෙලාවක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මැතිතුමා තනියෙන් ආපු පුද්ගලෙක් විදියට පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවේ හරි තනියෙන් ආපු කෙනෙක් විදියට මේක බාරගත්තා. බාරගෙන කිව්වා අපිටත් සහයෝගය දෙන්න, මම තනියෙන් ආපු කෙනා, කට්ටිය එකතු වෙලා මට සහයෝගය දෙන්න කිව්වා. එතකොට පළවෙනියට මේක විපක්ෂ පක්ෂ නැතුව ඔක්කොම එකතු වෙලා උදව් කරා. එක පුද්ගලයෙක් විතරයි මේ ජනාධිපති ධුරේ බාරගත්තේ. එතුමාට කණ්ඩායමක් නැහැ. ඒ නිසා කිව්වා සියලු කණ්ඩායම් එකතු වෙලා සහයෝගය දෙන්න, මම මේ රට ගොඩ ගන්නම් කියලා. හැබැයි අවාසනාවට විපක්ෂයේ සහයෝගය දුන්නේ නැහැ. සහයෝගය දුන්නේ නැතුව විතරක් නෙමෙයි අඩුම ගානේ බාධා නොකර හිටියේ නැහැ. බාධා කරන්න පටන් ගත්තා. බාධා කරන්න පටන් ගත්තා. ඒ බාධාවල් මැද්දේ, ඒ අඩපණ කිරීම මැද්දේ, ඒ විරෝධතා මැද්දේ තමයි අද රට මේ තත්ත්වයට ගේන්න පුළුවන්කම ලැබුණේ. එහෙම යම් සහයෝගයක් දීලා තිබුණා නම් මේ වෙනකොට බංකොලොත් භාවයත් ඉවත් කරගෙන ඒ වගේම මීට වැඩිය මිනිස්සුන්ට සහන ප්‍රමාණයක් දෙන්න පුළුවන් මට්ටමට රට මේ වර්ධනය වෙනවා. නමුත් දිගින් දිගටම කරේ කඩක් කප්පල් කිරීම, බාධා කිරීම, වැඩ වර්ජන මෙහෙවීම, ඒ වගේම විරෝධතා මෙහෙවීම වගේ දේවල් තමයි විපක්ෂයේ පක්ෂ දෙකම එකතු වෙලා කරන්න පටන් ගත්තේ. හැබැයි මේ මැද්දේ වුණත් අද වෙනකොට අපි යම් සාධනීය තත්ත්වයක් ඇති කරගෙන තියෙනවා. දැන් පැය 13ක් විදුලිය නැතුව තිබුණු රටේ පැය 24 විදුලිය තියෙනවා. අද ඉන්ධන ටික තියෙනවා, ගෑස් ටික තියෙනවා. අද ගොවියට රුපියල් 40,000ට වැඩිය මිලකට ගත්ත පොර ටික දැන් 8,000ට 9,000ට ගන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ ගොවියට බිලියන හැම අවුරුද්දකටම බිලියන 19ක විතර සහනයක් ලබා දෙනවා මේ පොර මේ ද්‍රව්‍ය මිලදී ගන්න. ඉතින් ඒ තත්ත්වයට රට මේ මට්ටමට ගේන්න පුළුවන් වුණා. මම කියන්නේ ඒකෙන් සම්පූර්ණ අංග සම්පූර්ණ වුණා කියලා. මේවා තිබුණත් යම් දරා ගන්න අමාරුකමක් තියෙනවා. ජීවන වියදමේ අමාරුවක් තියෙනවා. ඒක මහ බැංකුවේ සේවකයන්ට විතරක් නෙවෙයි හැමෝටම තියෙනවා. මේ ඉන්න හැමෝටම තියෙනවා. මේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න අයටත් තියෙනවා. මේ පාර්ලිමේන්තුව වැඩ කරන අයටත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒගයටත් එහෙමනම් හිතුමතේට මේ වැඩ කරගන්න වැඩි කරගන්න පුළුවන්. ඒ අනිත් ගොඩාක් ආයතනවල හැම රාජ්‍ය සේවකයන්ටම මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම ගම්වල ඉන්න මිනිස්සුන්ට, ගොවිතැන් කරන මිනිස්සයට, දීවර ජනතාවට, ඒ වගේම එදිනෙදා කුලී වැඩ කරන අයට මේ හැමෝටම මේ ප්‍රශ්නෙට මූණ දෙන්න වෙලා තියෙනවා. ඒ අය අමාරුකම් තියෙනවා. හැබැයි ඒ අමාරුකම් මැද්දේ වුණත් යම් මට්ටමකට, සාධනීය මට්ටමකට දැන් එමින් පවතිනවා. දැන් ඊයේ වෙනකොට විදුලි බිල අඩු කරා, යම් ප්‍රමාණයකින් අඩු කරා. තවත් අඩු කරා නම් ඒත් හොඳයි. ඒ තව හොඳට ගියොත් මේක මේ කරගෙන යන වැඩපිළිවෙල බාධාවකින් තොරව කරන්න ඉඩ දුන්නොත් තවත් සැරයක් අඩු කරගන්න පුළුවන්. ඉන්ධන මිල යම් ප්‍රමාණයක් අඩු කරා, තව ටිකක් හරියට ගියොත් තව ටිකක් අඩු කරගන්න පුළුවන්. ඩොලර් එක පාලනය කරගත්තු එකේ වාසිය අද හැම භාණ්ඩයකටම ලැබෙන්න පටන්
ගන්නවා.
දැන් තහනම් කරපු බොහෝ ද්‍රව්‍ය දැන් ආපහු ගේන්න දෙනවා. අපි ඒ වෙලාවේ ඩොලර් නැති නිසා ඔක්කොම දේවල් තහනම් ලයිස්තුවේ තිබුණේ. දැන් වාහන වගේ දේවල් ඇරෙන්න අනිත් ඔක්කොම දැන් අනිත් ඒවා ගේන්න ඉඩ දීලා තියෙනවා. තවත් ඒ තත්ත්වය ඇති කරගන්න අපිට පුළුවන්. අපි හොඳට මේ රටේ මේ තත්ත්වෙ ගියොත් ඒ වාහන පවා ඉදිරියේදී ගෙනෙන්න බැරි කමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමතියි මේ අභියෝගය බාරගත්ත නායකයා විදිහට ජනාධිපතිතුමා, අපේ කණ්ඩායම, අපේ අමාත්‍යවරු ලොකු වෙහෙස මහන්සියක් දැරුවා රට මේ තත්ත්වයට ගේන්න. දැන් තියෙන අපිට තව ඉස්සරහට යන්න. මෙතනින් පස්සේ මම හිතන්නේ කතා කරන්න වෙන්නේ අපිට ජීවන වියදම් වැඩිවීම ගැන නෙමෙයි, අඩු කරන්නේ කොහොමද කියලා. අපිට ඩොලර් එක තව පාලනය කරගත්තොත්, තව මෙහාට ගත්තොත් තවත් අඩු කරගන්න පුළුවන්. ජනාධිපතිතුමාගේ අදහස් තියෙන්නේ මේක රුපියල් 300න් 15ට ගේන්න. එහෙම ගෙනාවොත් අපිට අනිත් සියලු භාණ්ඩවල මිල අඩු කරගෙන ජනතාවට මීට වඩා හොඳ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ වැඩපිළිවෙල ගෙනියන්න පුළුවන් සමතෙක් ඉන්නවද? අද විවේචනය කරන්න කණ්ඩායම් ඉන්නව. අඩුපාඩු පෙන්වන්න පුළුවන්, වැරදි පෙන්වන්න පුළුවන්. හැබැයි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න පුළුවන් සමතෙක්, නායකෙක් මේ වෙනකන් ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා අපි ඉතාමත් පැහැදිලිව කියනවා ඊළඟ කාල පරිච්ඡේදය තුලත් ওই නායකයන්ට ගොඩනැගෙන්න අවස්ථාවක් නැහැ. අපිටම තමයි මේ වගකීම් බාරගෙන ඉස්සරහට යන්නේ කියන එකත් මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
ඉස්සදිගරු අමාත්‍යමනි, අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සිට 7 දක්වා වූ පනත් කෙටුම්පත් පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේ හෙට දින තවදුරටත් පැවැත්වීම සඳහා කාල තැබිය යුතුය යෝජනා කිරීමට ගරු සභානායකතුමා.
ගරු මුලාසොන්ඩ මන්ත්‍රීතුමනි, අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සිට 7 දක්වා වූ පනත් කෙටුම්පත් පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය හෙට දින තවදුරටත් පැවැත්වීම සඳහා කාල තැබිය යුතුය යෝජනා කරමි.
සභාව එක්කනද?
ආයි.
ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සිට 7 දක්වා වූ පනත් කෙටුම්පත් පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය හෙට දින තවදුරටත් පැවැත්වීම සඳහා කාල තබුණු ලැබේ. අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 8 සභාව එක්කනද?
ආයි.
විෂයාංක 9 සභාව එකඟද?
ආයි.
විෂයාංක 10 සභාව එකඟද?
ආයි.
සභාව කල් තැබීම ගරු සභානායකතුමා.
ගරු මුලාසුන්ල මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තුව 2024 මාර්තු මාස 6 වෙනි බදාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනා ගරු රෝහිත අබේගුණවර්ධන මහත්මයා.
ගරු මූලාසනයේ හොබවන මන්ත්‍රීතුමනි, අද දවසේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව සඳහා ඉදිරිපත් කරන සභාව කල්තැබීමේ යෝජනාව මේ ලෝකයේ දියුණු වීමත් සමග එයා සමගාමීව ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති වී තිබේ. ඒ අනුව අති නවීන සුඛෝපභෝගී පහසුකම් සහිත මෝටර රථ, යතුරු පැදි, ජලය මත ගමන් කරන යාත්‍රාවන් ලෝකේ පුරා නිෂ්පාදනය වෙමින් පවතී. මෙම වාහන ඔවුන් කිසිදු බාධාවකින් තොරව භාවිතයට ගනු ලබයි. අපේ රටේද මෙම අතිනවීන සුපෝභෝගී මෝටරත් ධාවනයට කිසිදු බාධාවකින් තොරව එකතු කර ඇත. නමුත් අප රටේ යතුරුපැදි ලියාපදිංචි කිරීමේදී එන්ජින් ධාරිතාවය සීමාවන් පනවලා තියෙනවා. වෙනත් රටවල තරුණ පරපුර එන්ජින් යතුරුපැදි ලියාපදිංචි කිරීම එන්ජින් ධාරිතාව මත පමණක් සීමාව ඇත. වෙනත් රටවල තරුණ පරපුර එන්ජින් ධාරිතාව 450 cc වැඩි නවීන යතුරුපැදි භාවිතා කරනු ලබයි. නමුත් ලංකාව තුල තරුණ පරපුරට මෙන්ම වයස භේදයකින් තොරව යතුරුපැදි ලෝලීන්ටද අසාධාරණයක් සිදු වී ඇත. දැනටමත් ලංකාව තුල එන්ජින් ධාරිතාව 450 cc වැඩි යතුරුපැදි විශාල ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමට නොහැකිව පවතී. මෙම තත්ත්වය මත ලෝකයට සමගාමීව ඉදිරියට යාමට අප රටේ තරුණ පරපුරට සහ යතුරුපැදි ලෝලීන්ට සාධාරණ ඉටු කර දීම සඳහා එන්ජින් ධාරිතාව 450 cc සිට එන්ජින් ධාරිතාව 1300 දක්වා යතුරුපැදි විශේෂ නීති මත ලියාපදිංචි කිරීමට අවසර දීමටත්, එහි විශේෂ පරීක්ෂණයකින් පසු මෙම යතුරුපැදි සඳහා රියදුරු බලපත්‍ර ලබා දීමටත්, වේග සීමාන් පිළිබඳ පවතින නීති එලෙසින්ම ක්‍රියාත්මක කිරීමටත් සූසු බව මම යෝජනා කරමි. ගරු මන්ත්‍රීතුමනි, අපේ රටේ 1983 ඔබතුමා දන්නවා අපේ රටේ ත්‍රස්තවාදී LTTE සංවිධානයේ මසින් විසින් ත්‍රස්තවාදයක් අපේ රට තුළ ක්‍රියාත්මක වුණා. ඒ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමට පෙර අපේ රටේ මේ කියන එන්ජින් ධාරිතාව 1300 දක්වා වෙනකන් යතුරුපැදි ඉතිහාසයේ ලියාපදිංචි වුණා. ඔය වසර ගණනාවක් ගරු මන්ත්‍රීතුමනි. ඒ වසර ගණනාව තුළ ඒ යතුරුපැදි ලියාපදිංචි කරලා තිබුණා. අපේ රටේ තිබුණා 600, 750, 1000, 1300 වගේ යතුරුපැදි. ඒ යතුරුපැදි ලියාපදිංචිය තිබිලා යුද්ධයක්, ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වීම තුළ අපේ රටේ ඒ වෙලාවේ ආරක්ෂක අංශයේ විසින්, ආරක්ෂක අමාත්‍යාංශයේ විසින් තාවකාලිකව මේ යතුරුපැදි ලියාපදිංචි කිරීම අත්හිටෙව්වා. ඒක කරෙත් මේ අධිදායති මේ බයිසිකල් එකෙන් ගිහිල්ලා, මේ මෝටර් සයිකල් එකෙන් ගිහිල්ලා යම් ප්‍රශ්නයක් වෙනවට නෙමෙයි, මේ යතුරුපැදියක ඉංජින් එක පාවිච්චි කරා LTTE සංවිධානයේ බෝට්ටුවලට, අර ඒ අයට අවශ්‍ය කරන බෝට්ටුවලට මේ ඉංජින් එක පාවිච්චි කරා. ඒ නිසා තමයි 1983 දී මේ යතුරුපැදි ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටෙව්වේ. ඒ තාවකාලිකව අත්හිටෙව්වට පස්සේ මේ බයිසිකල් නැවත මේ යතුරුපැදි
1900 2013 ගරු මන්ත්‍රීතුමනි මේ අදුරුපැති ලියාපදිංචි කිරීම සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් 2013 4 11 වෙනි දින අංක 18.05 ඉරක් 34 අතිවිශේෂ ගැසට් නිවේදනය පළ වුණා. මම ඒක සභාගත කරනවා ගරු මන්ත්‍රීතුමනි. ඉන් අනතුරුව අංක 18.85 ඉරක් 23 දින 2014 10.20 මේ අතුරුපැදි తాවකාලිකව ගෙනල්ලා තියෙන අතුරුපැදි ලියාපදිංචිය සඳහා අවසර දෙන්න එවකට හිටපු අමාත්‍යවරයාගේ විශේෂ අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් මේ පහුගිය අවුරුදු වල ලියාපදිංචි කරන්න අවසර ලබා දුන්නා. එතකොට මේ ලබා දීමෙන් පසුව මේක විටින් විට යම් ආණ්ඩු මාරු වීමත් එක්ක මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ගරු මන්ත්‍රීතුමනි, ඉන් අනතුරුව අපි පෞගිය දින කීප මාස කීපය තුළ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමත් එක්ක අපි සාකච්ඡාවක් ඇති කරගත්තා. ඒ සාකච්ඡාව ඇති කරගත්තේ අද මේ ලංකාවේ 450ට වැඩි 1300 දක්වා වෙනකන් අති නවීන යතුරුපැදි 10000කට ආසන්න සංඛ්‍යාවක් මේ රට තුල තියෙනවා. මේ අපේ තරුණ දරුවෝ ගා මේ ලෝකයේ ජය ගන්න කියලා අපි තාරුණ්‍ය ගැන කතා කරන අපේ මේ තරුණ දරුවෝ ගාව මේ බයිසිකල් තියෙනවා. ඒතර ඒ බයිසිකල් ලංකාවට ගෙනල්ලා තියෙනවා. නීත්‍යානුකූල වෙන්න පුළුවන්, නොවන විදිහට වෙන්න පුළුවන්, මේක ගෙනල්ලා තියෙනවා. මේ බයිසිකල් තියෙනවා. එනිසා අපි ප්‍රවාහන අමාත්‍යතුමත් එක්ක අද මේ බයිසිකල් වෙන වෙනම දිස්ත්‍රික්ක වශයෙන් අලුතර දිස්ත්‍රික්කේ මහා නියෝජනය කරන දිස්ත්‍රික්කේ විතරක් නෙවෙයි ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම අපේ තරුණ පරම්පරාව තරුණයෝ අද මේ බයිසිකල් ඒගොල්ලන්ගේ සංගම් හදාගෙන තියෙනවා. ඒ සංගම් සහ විශේෂාර අමාත්‍යතුමත් ඒ වගේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා ඇතුළු ඒ සියලුම නිලධාරීන් එක්ක අපි සාකච්ඡාවක් පැවැත්තුවා. පාතර අපි අමාත්‍යතුමාට කිව්වා මේකේ තත්ත්වය පැහැදිලි කරලා දීලා අමාත්‍යතුමා විසින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. කැබිනට් පත්‍රිකාවක් එතුමා ඉදිරිපත් කළා. ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපු අවස්ථාවේ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා මේ සම්බන්ධයෙන් අනු කමිටුවක් පත් කරා. ඒ අනු කමිටුව පත් කළා. ඒ අනු කමිටුවට විශේෂයෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශයේ නියෝජිත ඒ වගේම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා, ශ්‍රී ලංකා පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය මේ කියන ආයතන වලින් කමිටුවක් පත් කළා. මේ කමිටුව රැස් වුණා. සමහර අයගේ යම් යම් යෝජනා තිබුණා, සමහර අයගේ විරෝධතා තිබුණා. අපි අය ගැනලා සාකච්ඡා කළා. දෙවන කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කළා. දෙවන කැබිනට් පත්‍රිකාවෙත් පොලිසියේ යම් යම් තැන්වල යම් දේවල් දකින්න බව අපිට එවුන්ගේ යෝජනා වලින් තිබුණා. අපි පහුගිය සතියේ පොලිසිය භාර අමාත්‍ය ටිරාන් නලස් ඇමතුමත්, ඒ වගේම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැතිතුමා සහ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ සියලුම දෙනා එක්ක අපි සාකච්ඡාවක් පැවැත්තුවා. මේ සාකච්ඡාව පැවැත්තුවට පස්සේ විශේෂ භාර ඇමතුමාටත් පොලිස්පතිතුමාටත් පැහැදිලි වුණා අනිවාර්යයෙන්ම මේක අපි ලියාපදිංචි කිරීම සඳහා ඒ අවශ්‍යතාවය ඉටු කිරීම සුදුසුයි කියන එක තමයි ඔවුන්ගේ එදා සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වුණේ. අපි නැවත වතාවක් මේ මාසේ 11 වෙනිදා උදේ 10ට ප්‍රවාහන අමාත්‍යතුමත්, අපේ ටිරාන් නලස් අමාත්‍යතුමත්, මමත්, අනිකුත් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කොමසාරිස්තුමා ඇතුළු නිලධාරීන් අපි එකතු වෙනවා. එකතු වෙලා ප්‍රවාහන අමාත්‍යතුමත්, ඒ වගේම පොලිසිය භාර අමාත්‍යතුමත් එකතු වෙලා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතන මේ බලාපොරොත්තු වෙන එකත් එක්කම ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ තරුණ පරම්පරාව, තරුණ දරුවෝ මේ බයිසිකල් පදින ඒකට ආසාවක් තියෙන දරුවෝ ඉන්නවා. ඉතින් එයා ලෑස්ති මේක ලියාපදිංචි කරන්න. අපි මේකෙදී යම් ක්‍රමවේදයන් කිව්වා. අපේ මෝරණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා ඇතුළු ඒ සීලු දෙනා ඉතාම හොඳින් මේ ගැන වැටහීමක් ඇතුව මේ ගැන අවබෝධයක් ඇතුව අපිට කිව්වා මේකට වෙනම ක්‍රමවේදයක්. මේකට නොම්මර තහඩුව නම්බර් ප්ලේට් එක වෙනම විදියට දෙන්න. ඒ වගේම මේ තියෙන රියදුරු බලපත්‍රය නෙවෙයි මොටරසයිකල් බලපත් මේ රියදුරු බලපත්‍රය නෙවෙයි මොකද සාමාන්‍ය කාර් එකක් එලවන්න පුළුවන් ඩ්‍රයිවිං ලයිසන් එකකින් අපිට බෑ ලොරියක් එලවන්න බස් එකක් එලවන්න. ඒ නිසා අපි මේ හයි කැපැසිටි බයික් එකකුත් එක්සැමින කෙනෙක් හරහා ඒකෙන් ට්‍රයල් එකක් දීලා තමයි මේ බයිසිකල් එකක් දුවන්න පුළුවන් වෙන්නේ. මේ බයිසිකලය ලියාපදිංචි කරපු කෙනෙකුට මේක වෙන කෙනෙකුට පවරන්න බෑ. ඒකට කොමසාරිස්තුමාගේ අවසරය තියෙන්න ඕන විශේෂිත අවසරයක් තියෙන්න ඕන. ඊළඟට මේ බයිසිකල් එකේ පදින අයගේ වයසක් මේ වගේ ක්‍රියාදාමයන් ගණනාවකට මේ අයව නතු කළා මේ බයිසිකල් ලියාපදිංචි කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන්න කියලා. දැක පැත්තකින් රජයක් හැටියට මේ බයිසිකල් ලියාපදිංචි වුණාම එක පැත්තකින් රජයට ආදායමක් ලැබෙනවා. මේ හැම බයිසිකලම ලියාපදිංචි කරන්න විශාල මුදලක්. මොකද මේ බයිසිකල් හරි ගණන්. මේ බයිසිකලයක් ඉතා අධික මුදලකට යනවා. මේ බයිසිකල් ලක්ෂ 50ක් පටන් ගත්තොත් ලක්ෂ 200 දක්වා යනවා. ඉතින් ඒක ගේන්නේ මේ රටේ ගේන්න පුළුවන් දරුවෙක් මේක ගේන්නේ. ඒ පවුලක හැකියාවක් තියෙන කෙනෙක් මේ බයිසිකලය ගෙන්නලා තියෙන්නේ. එතන මේ බයිසිකල් එක ගෙනල්ලා මේක දැන් මේ තරුණ අපේ දරුවන්ට මේක පදින්න මේ ලියාපදිංචිය දෙන්නේ නැහැ. එතන දෙන්නේ නැහැ කියලා කියන්නේ අපේ දරුවා මේ තරුණ දරුවෙක් මේ තරුණේ මේ තරුණයා ගෙදර ටීවී එකේ දැම්මට පස්සේ ඒකේ තියෙනවා ස්පෝර්ට්ස් චැනල් තියෙනවා. මේවා බලනවා. ඉතින් බැලුවට පස්සේ දැන් අල්ලපු මාළදිවයින දූපතක් අල්ලපු මාළදිවයිනේ දූපතේ මේ පුංචි ඉඩක් තියෙන්නේ පොඩි පාරක්. ඒ රටෙත් මේක ලියාපදිංචි කරනවා. දැන් සමහර අය මේකට තර්කද ගෙනාවා. පොලිසිය එක නිලධාරි කියලා මං ඉස්තුතිවන්ත වෙනවා අපේ දිලානල සමත්තුමාට නව පොලිස් පොත්තුමාට ඇතුළු සමස්ත ඉස්තුතිවන්ත වෙනවා. ඒකම එකම එක පොලිස් නිලධාරියෙක් මේ රතවාහන භාරව ඉන්න පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේක පේන්නේ අර නයාට අඳුකොල පේනවා. තාරුන්නේ ඉඳලා නැහැ. බයිසිකල් පදලා නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මෙයා දැකලා තියෙන විදිය නෙමෙයි. මොකද්ද මේ හේතුව? දැන් ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට මම මේ පාර්ලිමේන්තුවේ අන්සාරට එන මේතුමා එක ගේන තර්කයක් මෙන්න. මොකද්ද තර්කය? අපේ සභානායකතුමා මෙතන ඉන්නවා ගරු ඇමතුමා පොලිසියේ රතවාහන භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා එකම තර්කය. මම මේක රටට ඇහෙන්නද කියන්නේ? මේ රටේ තාරුන්නේට ඇහෙන්න. ඒ තර්කය තමයි කියන්නේ ලංකාවේ පොලිසිය භාරව තියෙන පොලිසියට තියෙන බයිසිකල් වල ධාරිතාව උපරිම 450යි නැත්නම් 600යි. ඒක විශේෂයෙන්ම අපේ ප්‍රභු ආරක්ෂාවට දෙන බයිසිකල්. හැබැයි ඊට වැඩිය ධාරිතාව වැඩි බයිසිකල් ගෙනාවොත් ආරක්ෂාව සරසන්න බෑ. ඊට වැඩිය බයිසිකල් ගෙනාවොත් ආරක්ෂාව සරසන්න බෑ. මම ඔහුගෙන් අහන ප්‍රශ්නේ තමයි ගරු මන්ත්‍රීතුමනි, බයිසිකල් ලංකාවේ පොලිසියට තියෙන බයිසිකලයට වැඩිය අධිධාරිතාවයේ තියෙන බයිසිකලයක් ගෙනාවොත් ආරක්ෂාව බැයි නම් මං ඔහුගෙන් ඇවි රතවාහන පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මගෙන් ලගන ප්‍රශ්නය ලංකාවේ පොලිසියට ලංකාවේ තියෙන හැම පොලිසියලම තියෙන ජීප් රථේ මොකක්ද? වාහන මොනවද? ඉන්දියාවේ නිෂ්පාදිත ස්කෝපියෝ වර්ගයේ, එවැගේම පර්ණ මිට්සුබිසි, එවැගේම ටාටා, එවැගේම කොරොල්ලා කාර් එක, මේ මොනවද? මේවා එන්ජින් ධාරිතාව කීයද? මේ එන්ජින් ධාරිතාවත් එක ලංකාවේ අර ප්‍රවාහන අපේ මෝටර දෙපාර්තමේන්තු කොමසාරිස්තුමා ඉන්න එතුමා ඇතුළේ ලියාපදිංචි වෙනවා හමර් V8, ලැම්බෝගිනි, ෆෙරාරි. මේ ලෝකයේ තියෙන ඉතාමත්ම සුපෝභෝගී එන්ජින් ධාරිතාව තාම වැඩි වාහන ලියාපදිංචි වෙනවා. එතන ඒ වාහන ලියාපදිංචි වෙනකොට අර එහෙනම් කොහමද මේක බයිසිකල් එක නීතියක් වාහන එක නීතියක් වෙන්නේ? මෙන්න මේ වගේ අභියෝග රාශියක් තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි. එනිසා අපිට විශේෂ භාර ඇමතුමත් පොලිස් පොත්තුමත් ඒක තේරුම් ගත්තා. තේරුම් අරගෙන මේ බයිසිකල් ඇත්ත වශයෙන්ම ගරු මන්ත්‍රීතුමනි මේ බයිසිකල් එකකින් මම දන්නවා මේ බයිසිකල් පැදපු කෙනෙක් මේ බයිසිකලයක් දැක්ක කෙනෙක් අපි කියනවා. දැන් සාමාන්‍යයෙන් මං අහන ප්‍රශ්නය දැන් අපි මේක නැවැත්තුවේ 1300 ව්‍යාපාරිකරණයක යුද්ධ නිසා. අපි යුද්ධ නිසා නැවැත්තුවේ මේක. මගේ තර්කය යුද්ධේ නාවණං යුද්ධේ නාවණං අරු මුලාසනේ മന്ത്രിතුමනි මේ වයිසිකලේ ලියාපදිංචි කරන්න නවත්තන්නේ නැහැ යුද්ධේ නාවණං අපේ රටේ යුද්ධයක් නැති වුණා නම් එහෙනම් අද ලංකාවේ මේ වයිසිකල ලියාපදිංචි වෙනවා ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ තර්කයේ ගේනාගෙන් අපි අහනවා ඉස්සර කරත්ත තිබුණේ කරත්ත වලින් නිගිය කාර් තිබුණ නැහැ වෑන් තිබුණ නැහැ බයිසිකල් තිබුණ නැහැ ට්‍රැක්ටර් තිබුණ නැහැ ලොරි තිබුණ නැහැ ත්‍රී වීලර්ස් මුකුත් තිබුණ නැහැ තිබුණේ කරත්ත විතරයි බක්කි කරත්ත තිබුණා ගොන් කරත්ත තිබ්බා හැබැයි ඔය සමහරු නගන ප්‍රශ්නත් එක්ක මගේ ප්‍රශ්නය එහෙනම් අපි යන්න ඕන ගොන් කරත්තේ ඇයි හේතුව පාව කාවාරි හැපුණොත් හැපෙනවා බයිසිකල් වලින් ගරු මන්ත්‍රීතුමනි ඉස්සර මුලින්ම මට මතකයි ඔය Honda බයිසිකල් ලංකාවට ආපු කාලේ කොළඹ රෝහලේ වෙනම වාට්ටුවක් ඇදුවා Honda වාට්ටුව කියලා. ඒක නම Honda වාට්ටුව. Honda වාට්ටුවට මදි දාන්න තවත් ඒවා කියලා දැම්මා. රතවාහන අනතුරු වෙනවා. හැබැයි රතවාහන අනතුරු වීමේ ප්‍රතිශතයක් ගත්තට පස්සේ මේ වගේ high capacity බයිසිකල් වලින් ඒ තත්ත්වය ඇති වෙනව අඩුයි. මොකද හේතුව ඒකේ තාක්ෂණයේ උපරිම විදිහට හදලා තින්නේ. ඒකේ break system එක ඒ අනිකුත් ක්‍රමවේදයන් ගියරක මාරු කිරීමත් එක්ක ඒවා වාහනේ යන ස්පීඩ් එක අඩු කිරීම මේ සියල්ලම මේ බයිසිකලයේ තුල තියෙනවා හුඟක් වෙලාවට අද මේ තියෙනවා ඉන්දියාවෙන් අපි ආනයනය කරනවා ඒ වගේම වෙනත් රටවල ආනයනය කරන පොඩි බයිසිකල් ගිහලා හපිච්ච ගාම මැරෙනවා අපි දැකලා තියෙනවා මොකද ඒ දුව බයිසිකලේ හයිය නැහැ ඉතින් ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි බොහොම පැහැදිලිව මේ බයිසිකල් ව්‍යාපාරංජ කිරීම තුල ක්‍රමවේද ගණනාව. අද සංචාරක ව්‍යාපාරේ. සංචාරක ව්‍යාපාරේ අපේ රටේ දැන් දියුණු වෙනවා. දැන් සංචාරකව එනවා. අපෙන් ඇවිල්ලා සංචාරකව අහනවා. සංචාරක ව්‍යාපාර කරන අයන් අහනවා. අපිට ගන්න නැද්ද 600 බයික් එකක්? අපිට 1000 එකක් ගන්න නැද්ද? අපිට 1300 එකක් ගන්න නැද්ද? අපිට පදින්න ඕනේ. අපි එකට මුදල් වියදම් කරන්න. අපිට දෙන්න විදියක් නැහැයි. අපි ව්‍යාපාරංජ කරන්නේ නැහැ. ඒ නිසා එක පැත්තකින් සංචාරක ව්‍යාපාරේ. ඒ වගේම අපිට පුළුවන් සංචාරක ව්‍යාපාරයේ තවපැද්දියට ස්පෝර්ට්ස් ටුවරිසම් ලෝකේ මේ බයිසිකල් පදින අපේ තියෙනවා ධාවන පත මෙයාට ආරාධනා කරන්න පුළුවන් අපිට එන්න කියන්න පුළුවන් ඒ වගේම අපි නොහිතනම් අපේ රටේ තරුණ පරම්පරාව අති දක්ෂයි මේක දැකපු කෙනෙක් මේ තරුණයන්ගේ හැකියාව දැකපු කෙනෙක් මේකට විරුද්ධ වෙන්නේ නැහැ මේ තරුණයන්ගේ හැකියාව දැක්ක කෙනෙක් නะ සමහර අය හිතයි නෑ නෑ ඔය බයිසිකල් දා දාන්න තියෙන ඒ 10000ට විතර නෑ මේ බයිසිකල් එකක් වටා තරුණ පිරිවරක් එකතු වෙනවා එයාට බයිසිකලක් ගන්න බැරි වෙයි හැබැයි එයාට අනාගත ඉලක්කයක් පේනවා එයා ඉලක්කෙට යනවා අද සම තරුණයෝ මොකද්ද අද තරුණයෝ කොයි පැත්තටද යන්නේ සමහර තරුණයෝ මද්‍රව්‍ය වලට යනවා කුඩු වලට ඇබ්බැහි වෙනවා ගංජා වලට ඇබ්බැහි වෙනවා එතන මේ තත්වයෙන් තරුණ පරම්පරාව බේර ගන්න එක ක්‍රමවේදයක් මේ එක ක්‍රමවේදයක් ලෝකේ දොරවල් අපි විවෘත කරන්න ඕන ලෝකේ දොරවල් විවෘත වෙනකොට මේ රටේ දොරවලුත් විවෘත වෙන්න ඕන තාරුණ ඉඩ දෙන්න ඕන හැබැයි අපි සමාජලාට මේ 225ම ආණ්ඩු මාරුනොත් අපි කියන තාරුණ්‍ය ගැන හිතනවා අපි තාරුණ්‍ය ගැන හිතනවා කියලා ලොකුට කයිවාරු ගහනවා හැබැයි අපි තාරුණ්‍ය ගැන හිතලා තාරුණ්‍ය මොකද මේ බයිසිකල් අපි ගෙනත් දෙනවද අඩු ගන්න දැන් සමහර අය හැසිරෙන්නේ නික අපි ගෙනත් දෙනවා වගේ එහෙම ගෙනත් දෙන්නේ නැහැ අපි ගෙනත් දෙන දෙයක් නෙවෙයි ඒ දරුවෝ තව සමහරු මට මතකයි ඒ පොලිස් නිලධාරියා කියනවා අපව් මේකේ බයිසිකල් එකෙන් ගිහිල්ලා පුළුවන් වෙයි පාතාලේ වැඩ කරන්න. ගරු මන්ත්‍රීතුමනි අපි පොළොවේ පය ගහන දේශපාලඥයෝ. අපි දන්නවා අද මේ පාතාලේ විසින් සමහර වෙලාවට මිනි මැරුම් කරනවා. ඔවුන් ගන්නේ මිනි මැරුමක් කරන්න ඔවුන් කොන්ත්‍රාත් වල මිනි මරන්නේ. ඒකට ගන්න මේ පොඩි බයිසිකල් එකක්. මොකද ගිහිල්ලා ලේසි එකෙන් ගියා මැරුවා ගියා. කාටට මොලේ අමාරුවක් තියෙනවා ලක්ෂ 100කට බයිසිකලයක් කරා ඒකේ මිනි මරන්න යන මොලේ අමාරුවක් තියෙන කෙනෙක් නම් ඒකෙන් යනවා ඉතින් මේකෙන් මිනි මරන්න ගියොත් කවුරු හරි මේ හෙවි බයික් එකකින් මිනි මරන්න ගියොත් ඒ යන මිනිහා මැරෙන්නේ වැටිලා මැරෙනවා ඉතින් මේ වගේ වැරදි මත තිබුණත් අද මම ගරු ජනාධිපති රයිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් කතා කරා මම එතුමාට පැහැදිලි කරලා දුන්නා මේක කරල යුතු දෙයක් මේක කළ යුතුයි මේක ඉතිහාසයට එකතු වෙනවා මේ තරුණ දරුවෝ වෙනුවෙන්. ඒ අය දන්නවා මේ මේ මේකේ තියෙන වටිනාකම මොකද්ද කියන එක. අද මම හිතන්නේ මේ විපක්ෂයේ මේ 225 න් අහුවත් කවුරුවත් මේකට විරුද්ධව කතා කරයි කියලා. හැම කෙනෙක්ම කියන්නේ මේක ඉතා හොඳ වැඩක් කියන එක. ඒ නිසා මම ගරු මන්ත්‍රීතුමනි මේ වැඩපිළිවෙල තුල අපි බලාපොරොත්තු වෙන්නේ රටේ තියෙන පවතින නීතියට. අපි කියන්නේ නීති කවදාකවත් නීතියෙන් පිට යන පවතින නීතිය. 1983 කොහොමද තිබුණේ? ඒ නීතිය පාවිච්චි කරන්න පුළුවන් අපිට 83 ලියාපදිංචි කරලා තියෙනවා. ආරක්ෂක යුතුය මත නැවැත්තුවා. 2013 අතිවිශේෂ ගැසට් නිවේදනය, 2014 ගැසට් නිවේදනය අපිට පාවිච්චි කරගන්න පුළුවන්. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයක් දෙනවා මේක වෙන්න ඕන දෙයක්. දැන් මේක ලියාපදිංචි වුණාට පස්සේ බොහොම පැහැදිලිව අපි දන්නවා කාගාවද බයිසිකල් එක තියෙන්නේ. ලියාපදිංචි කරාම අපි දන්නවා මෙන්න මේ අහවල් හඳුනුම්පත් අංකයේ තියෙන කෙනා, අහවල් නම තියෙන කෙනා, අහවල් ගමේ කෙනා, මෙන්න මේ ලියාපදිංචි ලිපියේ ඉන්න කෙනාට තමයි මේ බයිසිකලේ අයිති කිය. ඒ සම්බන්ධයෙන් අපිට ඉතාමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාව වෙනුවෙන් අපේ රටේ ඉන්න දක්ෂ තරුණ පරම්පරාවක් ඉන්නේ. ඉතින් මේ දක්ෂ තරුණ පරම්පරාව අද ගරු මන්ත්‍රීතුමනි මට සමහල්ලාවට මම මේ තරුණෙත් එක්ක ළඟින් ඉන්න කෙනෙක්, මේ බයිසිකල් මම පදින කෙනෙක්. මේ බයිසිකල් පදපු කෙනෙක් පදින කෙනෙක්. සමහර තරුණ දරුවෝ බයිසිකලේ ගියලා ගේ ඇතුලේ තියාගෙන. ගේ ඇතුලේ තියලා බයිසිකලේ පීදාලා බයිසිකලේ ස්ටාර්ට් කරලා රේස් කර කර ඉන්නවා. මොකද හේතුව පාරට දාන්න බයයි. පාරට දාන්න බයයි බයිසිකල් එක. පාරට දැම්මට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? මේක පොලිසියෙන් අල්ල ගන්නවා. සමස්ත පොලිසිය නෙවෙයි. මට සැකයක් තියෙනවා. මට සැකයක් තියෙනවා මේකට විරුද්ධ වෙන පොලිස් නිලධාරියෝ කවුරු හරි. ඒ අයගෙන මට සැකයක් තියෙනවා. මොකද බයිසිකල් එකේ ගාන දන්නවනේ. බයිසිකල් එකේ ගාන දන්නින්ද අල්ලගත්තර නීති විරෝධී එකක්නේ. ඒකට පොලිසියේ කතා කරන්න එක්කෙනත් ගාන කතා කරන්නේ කොහොමද කියන්නේ? ගාන වැඩි එකට ගාන වැඩි වෙන්නේ කතා කරන්නේ. එහෙම සැකයක් මට ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේක ලියාපදිංචි කරනකොට කවුරු හෝ මේකට විරුද්ධ වෙනවා නම් යට පරමාර්ථයක් තියෙනවා. හැබැයි මේ මොන පරමාර්ථයේ තිබුණත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න රජයක් ඇඩියට අපි අද පාර්ලිමේන්තුවේ යෝජනා කරනවා. අපි කැබිනට් මණ්ඩලයට ඊළඟ මේ වෙක යනවා. එහෙමත්ම නෙවෙයි නම් මේ පාර්ලිමේන්තුවේ 225 අපි අහනවා මේ 225 කවුද මේ බයිසිකල් මේ 1300 දක්වා අධිධාරිතාව බයිසිකල් ලියාපදිංචි කිරීමට කවුද කැමති? කවුද අකමැති කියලා කිව්වට පස්සේ කොටස් දෙකක් බෙදෙයි. තාරුණ්‍යයේ තේරුම් ගනි. කවුද තාරුණ්‍යයට අතවනන්නේ? කවුද තාරුණ්‍යයේ තින යෝජනා යටපත් කරන්නේ උන්ට ඉඩ නොදෙන්නේ කියන්නේ? අන්නේ යුතුයකම් වක්‍යෙම ඉටු කරන්න කියන එක තමයි විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ. ඒ වගේම අද ප්‍රවාහන ඇමතුමා මෙතන නොහිටියත් ප්‍රවාහන ඇමතුමාමට දුරකථනයෙන් කතා කරා. එතුමා හදිසි රැස්වීමකට ගිය බව මම බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපේ ආණ්ඩු පක්ෂයේ සභානායකතුමා සුසිල් ප්‍රේමදාසගේ ගරු අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් එතුමාගේ කැබිනට් මණ්ඩල නියෝජනයක අමාත්‍යවරයක පිළිතුර ලබා දෙයි කියලා එසේ කියමින් මේ අද අපි මේ ඉදිරිපත් කරන සභාව කලදබන යෝජනාව අපට සම්මත කරගෙන ඉදිරියේදී අපේ රටේ තාරුණ්‍යයේ දරුවන්ට ඔවුන්ගේ මනස පිරිසිදුව තියාගෙන නිදහසේ ඔවුන්ගේ බයිසිකලය දෙවුන්දර තුඩු ඉඳන් පේදුරු තුඩුව දක්වා නිදහසේ ඔහුට පදින්න, ඔහුගේ හැකියාව පෙන්වන්න, ඔහුගේ ආරක්ෂාව වෙමින් මේ වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත් මිස්සුති.
බොහොම ස්තුතියි කරවන්තුමනි. මිලට යෝජනා විස්තර කිරීම ගරු සහන් ප්‍රදීප් මන්තුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමා විසින් සභාව කල් තැබීමේ දිනාපු යෝජනාව මේ අවස්ථාවේ ස්ථීර කරමින් ඒ පිළිබඳව අදහසක් දක්වන්නට අවශ්‍යයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි දන්නවා අපේ පාර්ලිමේන්තුව තමයි මේ රටේ නීති හදන්නේ. ඒ විවිධ අවස්ථාවන්වල අපි නීති රීති හදලා මේ රටේ නීති ක්‍රියාත්මක කරන්න රාජ්‍ය නිලධාරීන් හරහා කටයුතු කරනවා. අද අපි මේ කතා කරන මාතෘකාව රටේ තාරුණ්‍යයේ දහසකුත් බලාපොරොත්තුයන් ඉන්නේ තරුණ පිරිස අමිතරේ වසර ගණනාවක් තිස්සේ මේ තමන්ගේ යතුරු පැදි ගෙනල්ලා ඒවා මහපාරට දාලා පදින්න බැරුව එය ගොඩාක් හිත අමාරුවෙන් ඉන්න අවස්ථාවක තමයි අපේ මේ රෝහිත ඇමතුමා මේ සභාව කල් තැබීමේ යෝජනාවට මේ කාරණාව ගන්න. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ගත්තොත් කාන්තාව කීප දෙනා ඇරුණාම බයිසිකලයක් පැදපු නැති කෙනෙක් නැහැ. එදා අපි පුංචි පාපැදියෙන් ආරම්භ කරපු ගමන, අපි මේට් එකෙන් ආරම්භ කරපු ගමන අවසානයේ එකසිය විසිපා දෙසය පනා දක්වා බයිසිකල් පැදපු අය තමයි මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ. එදා අපිට අවස්ථාව ලැබුණේ නෑ තවත් ලොකු බයිසිකලයක් පදින්න. නමුත් අද ලෝකයේ දියුණුවීමත් එක්ක අද ලෝකයේ හැම තැනකම ඒ අලුත් බයිසිකල් ඒ එන්ජින් ධාරිතාව වැඩි බයිසිකල් ප්‍රමාණය අද ඇවිල්ලා තියෙනවා. ඒවා ලංකාවට දහ දහකට වැඩි ප්‍රමාණයක් අද අපේ තරුණයන් අතේ තියෙනවා. එනිසා අපේ වර්තමානයේ අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට අපේ යුතුකම තමයි ඒ සඳහා අවශ්‍ය නීති රීති සකස් කරලා දෙන්න කටයුතු කරන එක. ඒට අදාළ රාජ්‍ය ආයතනවල වගකීම තමයි එයට නීත්‍යානුකූලව පසුබිම හරිගස්සලා දීලා ඒ තාරුණ්‍ය බලාපොරොත්තු ඉෂ්ට කරන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන එක. ඒ සඳහා තමයි ගරු ඇමතුමා මේ යෝජනාව අද ගේන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ යතුරු පැදි 450 cc බයිසිකල් විතරයි අපේ රටේ ලියාපදිංචි කරලා තියෙන්නේ. අපි ඉල්ලන්නේ 1300 cc දක්වා මේ සඳහා අවසරය ලබා දෙන්න කියන යෝජනාව තමයි ඇමතුමා කරන්නේ. ඒ සඳහා අපි දන්නවා රාජ්‍ය ආයතන ටික එකතු වෙලා එදා ගරු ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ මහජන ආරක්ෂාව පිළිබඳ ගරු ඇමතුමා පොලිස්පතිතුමා ඇතුළු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් එකතු වෙලා සාකච්ඡාවක් කළා. අපේ මේ තරුණ පිරිස කීප දෙනෙකුත් ඒ අවස්ථාවට සහභාගී වුණා. එතෙන්දී අපිට මතුණු කාරණා දිහා බලද්දී අපිට පැහැදිලිවම පේනවා මේ යතුරු පැදි ලියාපදිංචි කරන්න බැරිකමක් නැහැ. එදා අපි දැක්කා ඒ රථවාහන භාරව ඉන්න ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා කරපු ප්‍රකාශ. ඒ සියල්ලට උත්තර බලින්න ඒ කරපු චෝදනා නිවැරදි කරන්න එදා මේ ඉන්න තරුණ පිරිසටත් රාජ්‍ය නිලධාරීන්ටත් අපේ අමතුමාලාටත් පුළුවන්කම ලැබුණා. ඒ නිසා මේ නොගැලපෙන අද දවසේ නොගැලපෙන මතවාද ඔළුවේ තියාගෙන මේවා නොකරෙන්න කටයුතු කරන කිරීම තුල තමයි මේ තරුණ පිරිස වැරදි දේවල් වලට යොමු වෙන්නේ. ඒ නිසා අපේ යුතුකම තමයි අපි සියලු දෙනාම කළ යුත්තේ මේ තාරුණ්‍යයට ඉඩක් දෙන්න නම් මේවා නිසි අයුරින් සකස් කරලා මේ අයට අවස්ථාව ලබා දෙන්න කටයුතු කරන එක. ඒ සඳහා මහජන ආරක්ෂාව පිළිබඳ ගරු ටිරාන් නැමැතුමා එතුමා එක හෙළාම කැමති මේ සඳහා අවස්ථාව ලබා දෙන්න. ගරු පොලිස්පතිතුමා කැමති, එවැගේම අපේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කැමති, අනෙකුත් ආයතන කැමති. එහෙනම් කවුද මේක නවත්තගෙන ඉන්නේ? අවස්ථා කීපයක පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව කතා කරලා තියෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍යවරු ප්‍රවාහන දිලුම් අමගොණ ඇමතුමාලා මේ සඳහා ලිපිලේඛන සකස් කරලා තියෙනවා, වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. එහෙනම් කොතනද මේක නවත්තලා තියෙන්නේ? කවුද මේක නවත්තගෙන ඉන්නේ? ඒ සඳහා තමයි ඇමතුමා ඉදිරි කාලය තුල තවත් සාකච්ඡාවට කීපයක් දාලා අපි මේ යතුරු පැදි ටික ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න සූදානම් වෙන්නේ. එක පැත්තකින් සංචාරක ව්‍යාපාරයට අපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න මේ මෝටර යතුරු පැදි ලියාපදිංචි කිරීම වැදගත් වෙනවා. සංචාරකයෝ බොහොමයක් කැමති මේ යතුරු පැදි පාවිච්චි කරන්න. හැබැයි අපේ රටේ මාර්ගවල ඒ සඳහා ඉඩක් නැහැ. ඒ අවස්ථාවේ කියවුණා වේග සීමාවල් සම්බන්ධව. අපි දන්නවා අපේ රටේ තියෙන මෝටර රථ ගත්තොත්, ඒවායේ තියෙන එන්ජින් ධාරිතාව ගත්තොත්, ඒවා අපේ රටේ එවැනි එන්ජින් ධාරිතාව තිබුණත් අපේ අධිවේගී මාර්ගයක ගමන් කරන්න පුළුවන් පැයට කිලෝමීටර් 100යි නැත්නම් 110යි. ඒ එන්ජින් ධාරිතාව මොනතරම් වැඩි වුණත් රටේ තියෙන නීතියට යටත්ව තමයි අය ධාවනය කරන්නේ. එහෙනම් මේ යතුරු පැදි වලට විතරක් ඇයි මෙහෙම නීති දාලා මේක විතරක් නවත්තන්න සූදානම් වෙන්නේ? 1300 cc යතුරු පැදියක් වුණත් අපේ රටේ නීති අනුව පදින්න අවස්ථාව දෙනවා නම් මේ තරුණය සූදානම් එකට එකඟ වෙලා අවනත වෙලා ඒ නීති අනුව ඒ අය මේ මහපාරමේ යතුරු පැදි ගමන් කරන්න සූදානම්. එහෙනම් ඒ සඳහා අපි අවස්ථාව ලබා දෙන්න කටයුතු කරන්නට ඕනේ. අපි දන්නවා මේ තියෙන යතුරු පැදි 10,000 නෙමේ මේකෙන් 5,000ක් ලියාපදිංචි කරොත් බිලියන 5ක් රජයට ආදායමක් හැටියට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. බිලියන 5ක් රජයට ආදායමක් හැටියට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එක පැත්තකින් රජයට ලොකු ආදායමක් මුදල් නැති වෙලාවේ අපි එකතු කරගන්න පුළුවන් අවස්ථාවක අපි මේ අවස්ථාව මගහරින්න පුළුවන් කමක් නැහැ දරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ සඳහා අවසර ලබා දෙන සියලු රාජ්‍ය ආයතන වලට අපේ රෝහිත අමතුමාගේ මේ ඉල්ලීමට මේ යෝජනාවට අහුන්කන් දීලා අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගරු මන්ත්‍රීතුමල්ලා ඒ සඳහා සහයෝගය ලබා දීලා ඒ රාජ්‍ය ආයතන වල සහයෝගය ලබා දීලා මේ අපේ තරුණ පිරිසගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මේ යතුරු පැදි සඳහා අවස්ථාව ලබා දෙන්න කියලා. අපි දන්නවා අපි අපිට යතුරු පැදියක් අපිට ඒ කාලේ ලබා ගන්න බලාපොරොත්තුෙන් ඉන්නකොට නිින්ද යන්නේ නැහැ. අපි ඒක අද ගන්නවද හෙට ගන්නවද කියනකොට ඊතර පුදුම සතුටක් දැනෙන්නේ. මේ තරුණ අවුරුදු 4ක් 5ක් 6ක් ඒ යතුරු පැදි ගෙනල්ලා කාමරවල දාලා අද හුදකලා කරලා තියෙනවා. ඒවා අරගෙන අඩි 10ක් 15ක් අතුරු පාරකට යන්න පුළුවන් කමක් නැහැ. නීතියේ රැහැනට අසු කරගන්නවා. බැරි වෙලා ගෞරවරේ හැපුණොත් ඒ තරුණේ අමාරු වෙදෙනවා. ඒක රක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. මේ කාරණාත් එක ගද්දි මේක මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කාරණාවක් නෙමෙයි. මේක සූදු කෙලින අවස්ථාවක් නෙමෙයි. මේක මේ තරුණයෝ වැරදි දෙයකට පොළඹවන අවස්ථාවක් නෙමෙයි. එක පැත්තකින් ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් ක්‍රීඩකයෝ බිහි කරන්න පුළුවන් අවස්ථාවක්. අපේ රටේ අපි දන්නවා දක්ෂ යතුරු පැදි පදින්න පුළුවන් හැකියාවන් තියෙන තරුණයෝ ඉන්නවා. ඒ අයට මේවා පුරුදු පුහුණු කරන තැන් හදලා දීලා මේ අනුමැතියන් ලබා දුන්නොත් ජාත්‍යන්තර ජයග්‍රහණය රටට ගේන්න පුළුවන්කම තියෙනවා. අද ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා මේ යතුරු පැදි සඳහා. අපි කළ යුත්තේ එයයි. ඒ නිසා මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා මන්ත්‍රීවරු අපි හැමෝම එකතු වෙලා අපේ රාජ්‍ය ආයතනත් එක්ක දරු රෝහිත අමතුමාගේ යෝජනාව සාර්ථක කර ගැනීම සඳහා හැමෝම එකතු වෙන්න කියන ආරාධනාව කරමින් අපි සියලු දෙනාම අපේ මේ රටේ තරුණයන් වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක් සඳහාම උපරිම සහයෝගය ලබා දෙනවා කියන එක මතක් කරමින් මේ යෝජනාව ස්ථිර කරනවා.
ඉස්සතිගරු මන්තුමනි, මීළඟට විපක්ෂ වෙනුවෙන් ගරු කින්ස් නෙල්සන් මන්තුම ඔබතුමාට විනාඩි 5ක් කාලයක් ලැබෙනවා.
මූලාසනයේ ගරු සභාපතිතුමනි, අපේ ගරු රෝහිත අපේ ගුණවර්ධන මැතිතුමා විසින් කෙනාපු යෝජනාව ඉතාමත් වැදගත් යෝජනාවක්. විශේෂයෙන්ම අද තාරුණ්‍යය ගැන කතා කරනවා, ඒ වගේම සංචාරක කර්මාන්තය ගැන කතා කරනවා. විශේෂයෙන්ම අද අපේ රට ගත්තම මේ ධාරිතාව 1300 වර්ගයේ තියෙන යතුරු පැදි විශාල වශයෙන් අපේ රට තුල තියෙනවා. දැන් අපි අනතුරු ගැන කතා කරොත් සාමාන්‍යයෙන් පදින සයිකලෙත් ගිල අනතුරක් වෙන්න පුළුවන් තමන් ඕනකමින් ඒක හරියට පැද්දේ නැත්තම්. දැන් විශේෂයෙන්ම දැන් මේ ලොකු සයිකල් වලින් ගිහිල්ලා මේ රටේ කිසිම තැනක මිනිස් ඝාතනයක්වත් නැත්තම් දේපල වාහනයක්වත් කිසිම දෙයක් වාර්තා වෙලා නැහැ මම දන්න තරමින් ඉතිහාසයේ කිසිම දවසක. ඉතින් දැන් විශේෂයෙන්ම දැන් මේක දිහා බලන විදි තමයි මෙතන ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. විශේෂයෙන්ම පොලිසිය පමණක් නිලධාරී තේරුම් අරන් තියෙනවා මේ ධාරිතාවයේ තියෙන සයිකල් හරි විදිහට ලියාපදිංචි කරලා රට තුල ආරම්භික හරහා ඒ වැඩ කටයුතු කරොත් ඒ අයට උනත් ඒ වැඩ රාජකාරිය ගොල්ලෙන් කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ සම්බන්ධව මං හිතන්නේ මං විශ්වාස කරන විදිහට විශේෂයෙන්ම නිලධාරී කීප දෙනෙක් මේකට විරුද්ධව තමයි මේක මේක දිහා නිකන් අමුතු විදිහෙන් බලන විදිය තමයි මට හංගෙන්නේ. ඉතින් කෙසේ නමුත් විශේෂයෙන්ම අපි කියන්න ඕන දැන් රටේ සංචාර කර්මාන්තය ගැන අපි දිගින් දිගටම කතා කරනවානේ. දැන් අපි හොඳටම දන්නවා දැන් අපේ රටට පමණක් සංචාරකව බොහොම කැමති ඇවිල්ලා මෝටර් සයිකලයක් අරගෙන රට පුරාම යන්න. එතකොට අපි දැකලා තියෙනවා බොහොම ධාරිතාවෙන් අඩු තියෙන සයිකල් තමයි මේ සංචාරකයන් ගන්න. හැබැයි සංචාරකයන්ට පුළුවන් අපිට මීට වඩා ටිකක් වැඩි මුදලකට ධාරිතාවේ වැඩි මෝටර් සයිකලයක් තියෙනවා නම් ඒගොල්ලෝ කැමැත්තෙන් එක ගන්නවා. දැන් විශේෂයෙන් මම දන්නවා මැලේසියාව ගත්තොත් මැලේසියාවේ තියෙනවා සපාන් ට්‍රැක් එකක් මෝටර් සයිකල් සඳහා හදපු වෙනම ට්‍රැක් එකක්. දැන් ලංකාවේ ඉන්න අය පුළුවන් අය ලංකාවේ මෝටර් සයිකල් මේ ධාරිතාවෙන් වැඩි මෝටර් සයිකල් පදින්න කැමැත්ත තියෙන අය වියදම් කරගෙන මැලේසියාවට ගිහිල්ලා ඒ ට්‍රක් එකේ ගිහිල්ලා එතන ගිහිල්ලා ඒ මෝටර් සයිකලේ පැදලා දවස් හත් දෙකක් ඉඳලා එනවා ලංකාවට. දැන් අපේ රටෙත් තියෙනවා පන්නල ගත්තොත් පන්නල තියෙනවා අපේ රේසින් ට්‍රක් එකක් තියෙනවා. ඒ වගේම කටුකුරුන්ද අපේ එයාර් ෆෝස් එකේ තියෙන ඒ රන්වේ ගත්තොත් පමණක් අවස්ථාවදී පුළුවන් ඒ අදාළ නිලධාරිත් එක්ක කතා කරලා ඒ රන්වේ එකත් අපිට ට්‍රැක් එකක් විදිහට පාවිච්චි කළා මේ ධාරිතාවෙන් වැඩි තියෙන මෝටර් සයිකල් එතන පදින්න උනත් පුළුවන්. හැබැයි අද වෙලා තියෙන්නේ මේ මෝටර් සයිකල් තියෙන හැමෝම මේ මෝටර් සයිකල් ටික දැන් හංගගෙන ඉන්නවා. හැබැයි මේක හංගගෙන ඉඳලා ධාරිතාවේ 250 හරි නැත්නම් 450 හරි නම්බරයක් ගහගෙන තමයි මේගොල්ලෝ පදින්නේ. හැබැයි මෙහෙම පැදලා මේ මෝටර් සයිකල් අහු වුණොත් මේක නීති විරෝධී කියලා අරගෙන මෝටර් සයිකලේ රාජසන්තක් කරනවා. ඉතින් මම කියන්නේ මේ මේක රජයටත් එක පැත්තකින් ආදායමක් එනවා. ඒ වගේම විශේෂයෙන්ම මේකට කැමැත්ත තියෙන හැම මුළු රට පුරාම ඉන්න තරුණයෝ විහිදිලා. දැන් විශේෂයෙන්ම ගත්තොත් පොළොන්නරුව දිස්ත්‍රික්කෙත් මේ වගේ මෝටර් සයිකල් කීපයක් තියෙනවා. නුවර ගත්තොත් මේකට වෙනම ක්ලබ් එකක් තියෙනවා නුවර. මේ මෝටර් සයිකල් සංගමයක් තියෙනවා. ඉතින් මේ වගේ අය අපිට දිගින් දිගටම කතා කරලා කියනවා අනේ මන්ත්‍රීතුමා මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ කතා කරලා මේකට සාධාරණ මුදලක් ගෙවලා අපි රජයට ලියාපදිංචි වෙන විදිහට මේ අපේ සයිකල් ටික අපිට ලියාපදිංචි කරන්න අවස්ථාවක් උදා කරලා දෙන්න කියලා. ඉතින් විශේෂයෙන්ම සභානායකතුමත් මේ සභාගර්භයේ ඉන්න නිසා මේක ඉතාමත් වැදගත් යෝජනාවක්. අපේ ගරු ඇමතිතුමා ගෙනාපු රෝහිත අපේ ගුණවර්ධන ඇමතිතුමා ගෙනාපු යෝජනාව ඉතාමත් වැදගත් යෝජනාවක්. ඉතින් මේ යෝජනාවට විශේෂ අවධානයක් යොමු කළා. මේ අපේ රටේ තියෙන මේ ධාරිතාවෙන් වැඩි, ඒ කියන්නේ 1300 ධාරිතාවේ තියෙන මේ සයිකල් ටික අපිට ලියාපදිංචි කරන්න අවස්ථාව උදා කරලා දෙන්න කියලා ඉල්ලීම තමයි කරන්නේ. දැන් විශේෂයෙන්ම ගත්තොත් මම දන්නවා අපේ රේසින් රේසින් සම්බන්ධව කතා කරොත් අපේ සභාවේ මූලාසනින් ඉන්න ගරු සභාපතිතුමාගේ දිස්ත්‍රික්කෙම තමයි දිලන්ත මාළගමුව. ඒ අපේ 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 රට ජාත්‍යන්තරට ගෙනිච්ච රේසින් රයිඩර් කෙනෙක්. එයා ඉස්සෙල්ලාම පටන් ගත්තේ මෝටර් සයිකල් වලින්. මට මතකයි කුරුණෑගල රෝඩ් රේස් තියෙන කාලේ එයා පැද්දේ සයිකලේ 350 ධාරිතාවෙන්. හැබැයි මට මතකයි ඊට පස්සේ එයා ජපානයට ගිහිල්ලා ලංකාවට අරන් ආව සයිකලයක් 1000cc. ඉතින් ඒ සයිකලේ අපි බලන්න ගියා. හැබැයි දැන් එහෙම ගෙනාවට ඒව ලියාපදිංචි කරන්න බෑ. දැන් අපේ රෝහිත ඇමතිතුමා කිව්ව විදිහට 1983 ඒ කාලය තුල LTT ත්‍රස්තවාදීන් සින්ද තමයි මේ සයිකල් ලියාපදිංචි කරන එක නැවතුනේ. ඉතින් හැබැයි මට මතකයි 2013 2014 ඒ තිබුච්ච රජවල් මේවා ලියාපදිංචි කරන රජයේ සාධාරණ මිලක් අරගෙන මේවා ලියාපදිංචි කරන්න අවස්ථාව උදා කරලා දුන්නා. හැබැයි එහෙම ක්‍රමවේදයක් තිබුණනේ. මේක මේ අලුතෙන් හදන ක්‍රමවේදයක් නෙවෙයි. ඉතින් මම කියන්නේ දැන් පොලිසියේ යම් මේ ට්‍රැෆික් කංශයේ ඉන්න මේ ප්‍රධානියා මේකට විරුද්ධ වුණාට මේ සයිකල් ලංකාවට ගේනක නවතින්නේ නැහැ. මේ ලංකාවට මේ සයිකල් ගේන්නේ කෑලි වශයෙන් ගෙනල්ලා ලංකාවට ගෙනල්ලා මේවා එකට හදලා මේ සයිකලයක් විදිහට හදලා මොකක් හරි නම්බරයක් ගහගෙන පදිනවා. ඉතින් හැබැයි මේ පදින අය ගිහිල්ලා කවදාවත් කාවරුත් ඝාතනය කරන්නවත් නැත්නම් දීපලයක් හොරකම් කරන්නවත් මේ කිසිම සයිකලයක් අද වෙනතුරු මේ ධාරිතාවෙන් 1000cc 450cc මේ කිසිම සයිකලකින් ගිහිල්ලා ලංකාවේ කිසිම තැනක මිනිස් ඝාතනයක් කරලා නැහැ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළා අපේ ගරු මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව. මොකද මේ මෝටර් සයිකල් මමත් මේ මෝටර් සයිකල් පදින කෙනෙක්. ඉතින් අපිත් කැමති හරි විදියට මෝටර් සයිකලයක් පදගෙන යන්න. ඉතින් මේ පොලිසියෙන් දැක්කම පමණක් වෙලාට ගරු සභානායකතුමනි මේ මෝටර් සයිකලේ නවත්තලා ඔන්න පැත්තකට බලන් ඉන්න පොලිසියෙන් අයින් වෙනකන්. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ. දැන් මාලදිවයිනේ ගත්තොත් දූපතක්නේ. මාලදිවයිනේ මේ මේ සයිකල් ලියාපංචි කරන්න 1300 ඊටත් වඩා එහා ගිහපු මොටෝසයිකල් ලියාපංචි කරන අවස්ථාව ලබා දීලා තියෙනවා මාලදිවයිනේ. ඇයි මේ අපේ රටේ මේක කරන්න බැරි? ඉතින් විශේෂයෙන්ම එක පැත්තකින් සංචාරකයන් සඳහා අපිට මේක වෙනම ධාරිතාව වැඩි සයිකල් පදින්න එයාට උනන්දු කරවන්න පුළුවන් මේක හරිය විදිහට නීතියානුකූලව මේක විදිහට කටයුතු කරොත්. ඒ වගේම මේ ලංකාවේ තියෙන සයිකල් 10000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා 1300 සයිකල්. ඉතින් ඒ නිසා මේ මේ සම්බන්ධව අවධානය යොමු කරලා මේ අපේ රටේ මේ මෝටර්සයිකල් පදින මේ අයට මේ අවස්ථාව ලබා දෙන්න කියලා ඒ ගෞරවණීය ඉල්ලීම කරමින් අපේ ගරු රෝහිත අපේ ගුණවර්ධන මැතිතුමා ගෙන අපු යෝජනාව නැවත වාරයක් ඉතාමත් කාලෝචිත යෝජනාවක් කියමින් මා අවසන් කරන ස්තුතිය ඔබ සියලු දෙනාටම.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි.